ජීවිතයේ දශක 7ක් අවුරුදු 70ක් ගත වීමත් කලාලෝකේ දශක 5ක් අඩසියවසක් අවුරුදු 50ක් ගත වීමත් මංගල කාරණයක්. ජීවිතයේ අවුරුදු 70 වගේම කලාලෝකේ අවුරුදු 50 ඉමිහිරෙන් ලෝකයක් නලවන්න පුළුවන් වීම ඊටත් වඩා මංගල කාරණයක්. මේ සියලු සිරිසර එක ජීවිතයකට ලැබුණේ පෙබරවාරි 18 වෙනිදා. දෛවෝපගතව අපේ මියසි වීරයාගෙත් රෝහණ වීරසිංහන්ගෙත් උපන්දිනේ එළඹුණේ එකම දවසේ පෙබරවාරි 18 වෙනිදා. අපි කලින් රෑ ඉරපාන කිව්වා වගේ ප්‍රදීපා ධර්මදාස ගායන කිවිඳියගේ හැන්දෑවට කලින් එන ප්‍රසංගයේදී රෝහණ වීරසිංහන් සුබපැතුම් ලබද්දී අපේ කථානායකයා වික්ටර් රත්නායකයන් සිටියේ පේරාදෙණිය සරසවි මහාචාර්ය සුනිල් ආරිරත්න එක්ක ගාම්භීර මියැසි සාදයක. පේරාදෙණිය සරසවියේ පැවැත්වුණු උපන්දින සාදය අනිවාර්යෙන්ම අති උත්කෘෂ්ට වෙන්නේති. අපේ කතාවක් තියෙනවනේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. ඒ වගේ වික්ටර් එදා නුවර ගිය නිසා කොළඹ හිටපු රසිකයන්ට පවුලේ අයට කියන්න තිබුණේ නුවරට කිරි කොළඹ අපිට කැකිරි කියලා. ඒ නිසා තව දවස් දෙකක් කොළඹ අයට ඉන්න වුණා මේ ගැන කතාබහ කරන්න. පෙබරවාරි 20 වෙනිදා හවස් යාමේ වෙනකොට පිටකෝට්ටේ සෝලිස් ශාලාවට ඉතාමත්ම කිට්ටුවන්ත වික්ටර් සහෘදය එකා දෙන්න රොක්කුණා. කවුරුත් එහෙම ආවේ වික්ටර්ගේ දෙපතුන් වන ජයන්ත ලෙලුම්ගේ ඉතාමත්ම රහසිගත ආරාධනාව මත. මේ කිසිම සැලසුමක් උපන්දින ලාභියා වික්ටර් රත්නායකයන් දැනගෙන හිටියේ නෑ. 1973 සාප්‍රසංගේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලම වික්ටර් රත්නායකන්ට උදව් කළ පුංචි මිනිසෙක් හිටියා. ඔහුගේ නම රාජා සෙනවිරත්න. අදටත් ඒ යාළුකම, ඒ සහෘදභාවය ඒ විදියටමයි. මේ බාහිර කාර්යයට වික්ටර් රත්නායකන්ගේ දරුවන් තෝරගත්තේ රාජමාම නැත්නම් රාජා සෙනවිරත්න. ඔවුන් දන්නවා රාජමාම කිව්වොත් තාත්තා ඕන දෙයකට ඔහුත් එක්ක එන වග. මේ විශාල ව්‍යාපෘතියේ සැඟවුණු චරිතය තමයි වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් දියණිය චාන්දනි නොහොත් චානි. අයත් මංජුත් ලෙලොමුත් ජයන්තත් තමයි මේ කුමන්ත්‍රණේ අටකන් මන්ත්‍රණය. පෙබරවාරි 18 වෙනිදා පේරාදෙණිය විදග්ධ සභාව මැද උපන්දිනේ අපූර්වට ගත කරලා ඇවිත් පෙබරවාරි 20 වෙනිදා උපන්දිනයක් නොවිච්ච එකේ වික්ටර් රත්නායකයන් නිසංසලේ හවස ගත කරමින් සිටියා. අර ඔහුගේ පැරණි හිතවතා රාජා ඔහු හමුවන්න ගෙදෙට්ට ගියා. ඔහු කිව්වා පිටකෝට්ටේ ඔහුගේ හොඳම මිතුරාගේ උපන්දින සාදයකට විශ්මයක් විදියට වික්ටර්ව රැගෙන යන්න ඕන බව. ඒ විතරක් නෙවෙයි ඒ අදහස ඉතාම හදිසියේ ආවගත් ඔහු කිව්වා. වැඩි වෙලාවක් යන්නේ නැහැ ගිහින් ඒ විශ්මය දීලා එන්න තමයි තියෙන්නේ. වික්ටර් දරුවන් දැන සිටියා තාත්තා කවුරු අඬ ගැහුවත් නාවත් අර පැරණි අප්‍රකට තරමක් වියපත් මිතුර බස් එකෙන් ඇවිල්ලා හරි උදව්වක් ඉල්ලුවොත් හංසෙක් දියට බහින්න වගේ තාත්තා කැමැත්තෙන් ඒ උදව්ව කරන බව. නැත්නම් හදිසියේ රාජා අඬ ගහපෙලාවේ වික්ටර් මොනවා හෝ කියලා බැහැ කිව්වොන සේරම සූදානම් ඉවරයි නේද? වික්ටර්ට එන්න පුළුවන්ද බැරිද මොන ප්‍රශ්නයක් තිබුණාද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. රාජට එක වැදගත්කමකුත් නැහැ. කොහොමුණත් වික්ටර් රාජා සමග දරුවෙක් වගේ හීලැවී ආවා. රාජාටත් හරිම සතුටුයි. සෝලිස් ශාලාවේ මහා ප්‍රකට කලාකරුවෝ පුල්ල පුලා බලා සිටිනවා මේ මහා ගාන්ධර්වය එනකල්. මේ විශ්මයට ප්‍රධාන භූමිකාව තමන් බව ඔහුට මතක් වීම ඔහුට හරි සතුටක්. වික්ටර් රත්නායකයන් සෝලිස් ගස්සෙවනේ වාහනේ නතර කරද්දි ශාලාව අඳුරු කරලයි තිබුණේ. ඩිම් ආලෝකය කේක් ගෙඩියට වැටිලා තියෙද්දි අඳුරේම වික්ටර් එතෙන්ට රැගෙන යාමයි සැලසුම් කරලා තිබුණේ. බස් දොස් යන්න වගේ ඒක හරියට කෙරුණේ නැහැ විදුලිය ප්‍රශ්නයක් හින්දා. ඒ වෙනුවට මොකක්ද උනේ? අර අඳුරු ශාලාව දෙවනත් වෙන්න සියලුම විදුලි බල්බ දැල්ලුණා. ඒ එළියට සුවහසක් සවන්යුග සැනසූ සා කියලා එදා ප්‍රේමකීර්ති නිවේදනය කළා වගේ මේ සහෘදය අන්දමන්ද වෙලා ගියා. ඔහුට ඇස් අදහ ගන්න බැරි වුණා. වික්ටර් රත්නායකයන්ට එදත් ආදරය කරපු, අදත් ආදරය කරන, හෙටත් ආදරය කරන විතරක් නෙමෙයි ඔහුගෙන් අපමණ එළියක් ලබාපු බොහෝ දෙනෙක් එතන හිටියා. වික්ටර් වෙනුවෙන් මේ යුතුකමට එන්නම ඕන කෙනෙක් සමහරට නොවෙන්නේ නැති. මේ වගේ විශ්මයක් ඇති කරනකොට, සැලසුම් කරනකොට ඒ වගේ අඩුපාඩු වෙන්න පුළුවන්. හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන්න බොහෝ අය ආවා වගේම වික්ටර්ගෙන් එළිය ලබාපු රෝහණ ලක්ෂ්මන් කුලේ විතරක් නෙවෙයි ප්‍රේම් දිසානායක වැනි අයත් එහි සිටියා. මේ සහෘදයන් ළඟ වික්ටර් රත්නායකයන් සතුටු උනේ දරුවෙක් වගේ. දිගටම වික්ටර් රත්නායකයන් ගැයූ ගීත පසුබිමින් වාදනය කරන්න දරුවෝ සැලසුම් කරලා තිබුණා. පැමිණ සිටි උන්ගෙන් දුර ඈතම ඉඳගෙන මේ විශ්මයට සහභාගි වෙන්න කිලෝමීටර් 200ක් විතර දුර ගෙවාගෙන ආ මට වෙනම කෘතවේදීත්වය පළ කරන්න වික්ටරයි අමතක කරේ නැහැ. මේ ගමන මට වැඩක්ද? 10 පන්තියේදී වික්ටර් අයියාගේ පෝස්ටර් ගලවන්න ගිහින් ගල් පාරවල් වලින් බේරුණු මට මේ ගමන රජ ගමනක්. මං එහෙම කිව්වේ නැහැ වික්ටර් අයියා මට ස්තුති කරනකොට. මට එහෙම හිතුණා මිසක්. විශ්මයට පත්ුණත් එය මැඩගෙන වික්ටර් අයියා පුංචි කතාවක් කළා. ගායනයේ සදා රැඳෙන බව ප්‍රකාශ කළ වික්ටර් අයියා 2012 ජූලි 20 වෙනිදායින් පස්සේ සාප්‍රසංගෙන් සමුගන්න බව සභාවට කිව්වා. අපි කාටත් දුක හිතුණා. කඳුළු වැටුණා. ඒ තීරණය මේ ලෝකෙ කාටවත් වෙනස් කරන්න බෑ කියලා ඔහු තරයේ කිව්වා. වික්ටර් අයියා අවුරුදු 40ක් තිස්සේ සා හොඳට කරනවනේ. ඇයි මෙච්චර කලින්? ඕන දෙයක් බඳු එපා වෙන්න ඉස්සර නතර කරන්න ඕනේ. මං හොඳම වෙලාව තමයි තෝරගත්තේ. බඳු කියනවනම් අවුරුදු 70 මං හොඳට ගායනවා කියලා ඒ හින්දම තමයි නතර කරන්න ඕන. එතකොට 1973 ජුලිවල පටන් ගත්තු සායක 2012 ජුලිවල අනිවාර්යයෙන්ම නතර කරනවද? ඔව්. වෙනස් වෙන්නෙම නැහැ. නැහැ. එතකොට ජූලයි 20 පස්සේ සායක අපට කවදාවත් බලන්න වෙන්නේ නැහැ. සායක නතර කළාට මං සින්දු කියන එකවත් සංගීතය ඉන්න එකවත් නතර වෙන්නේ නැහැ නේ බන්දු. මේ අවුරුද්දේ ජූලි 20 පස්සේ සායක අපට දකින්න නැති වුණත් වික්ටර් අයියා ප්‍රසංගවල ඒ කටහඬින් ගීත ගයන එක විතරක් ඇහිම වුණත් වෙලාවේ හැටියට මදයි. සා නතර කරන හින්දා සෞදිය පුරන්නේ කොහොමද? ඒත් අවුරුදු 70ක් ජීවත් වෙච්චි සතුටට අවුරුදු 50ක් මේ මුළු රටම සනසවාපු පිනට එහෙම නොකර ඉන්නෙත් කොහොමද? ඒ නිසා ප්‍රේම කීර්ති දල්විස් කිව්වා වගේ මෙහෙම කරමු. දෙතොලේ තෙරපි පුපුරන සුදු පෙන බුබුලක්සේ තැවුල් නිවි සිත සුවපත් කරගෙන ඉදිමු. නෑදෑයන් වී එක නිදි පැදුරේ එකම පැලේ මොහොතක් කන අඳුරේ නිහඬව ඉඳිමු. මන්ද ආලෝකයේ ඔහු නිසා. ඒ විතරක් නෙවෙයි, යහපත් ගීතයට සුබපතන ඇලුම් කරන රෑ ඉරපානි අපි ඔක්කොම වික්ටර් රත්නායකයන් වෙනුවෙන් අපි සෞදිය පුරමු.
අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු. මුවවිට පුරවා මීවිත ගෙන සුරතින්. අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු. තැවුල් නිවි සිත සුවපත් වේ. අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු. සැඟිලි අතර රැඳේ කිරිබැබලෙන සොමි සඳ පානේ. අපි සෞදිය පුරමු. අපි සෞදිය පුරමු.
එක නිදි පැදුරේ එකම පැලේ නැතිවෙමු දෙපැයක් ගණ අඳුරේ. අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු. මුවරිට පුරවා නීවිත ගෙන සුරතින් අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු, අපි සෞදිය පුරමු.
අපි නමේ පන්ති ඉඳෙද්දි අපේ අතීතය ගැන, නටබුන් ගැන බණ්ඩාර ගුරුතුමා කියා දෙනකොට අපි අහගෙන හිටියේ කන් විතරක් නෙමේ, ඇසුත් විදහාගෙන. නොයෙකුත් ආක්‍රමණිකයෝ සතුරන් අපේ දායාද විනාශ කළ හැටි උගන්වනකොට අපට ඇති වුණේ ඔවුන් ගැන වෛරයක් නෙමේ, අප ගැන දුකක්, සන්තාපයක්. ඒ විදියට විනාශ වෙලා හරි ඉතිරි වෙලා තියෙන නටබුන් බලන්න යන්න අපට පුදුම උනන්දුවක් එදා ඇති වුණා. ඒත් මාතර ඉඳගෙන හිතු හැටි අනුරාධපුරේ පොළොන්නරුවේ සීගිරිය යන්නේ කොහොමද? මේ නටබුන් නගර ගැන අපේ උත්තරීතර නිර්මාණ ගැන වැඩිපුර ලිව්වේ කිව්වේ ප්‍රචාරය කළේ පිටරැටියෝ අපි නෙමේ. ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු ලේඛකයෙකු උණු ආන්ද්‍රෙස් නෙල් කිව්වේ මොකද්ද? අනුරාධපුරය පොළොන්නරුව ආදී නටබුන් නගර තුලින් දැකිය හැකි හෙළ කලාකරුවාගේ වටිනාකම තේරුම් ගන්නට බැරි උදවිය දෙවියන්ගේ නාමයෙන් මේ පුණ්‍ය භූමිවලට එන්න එපා කියලා. ඒ හෙළ දායාද ගැන කිව්වේ සුද්දෙක්. මම මේ අදහස් වලින් පෝෂණය වෙලා අවුරුදු 25කට විතර ඉස්සර ලිව ලිපියක්. නිකන් නෙමේ. පොළොන්නරුවේදී නිස්සංගමල්ල රජුරුවන්ගේ සිංහාසනේ උඩ ප්‍රසිද්ධ හෝටලයක සේවකයන්ගේ නිල ඇඳුම් වඩලා තියෙනවා දැකලා. එහෙමත් නැත්නම් මහමෙවුනා උයන විශාල ගස් පාමුල ටික ටික ගිනි ගොඩවල් හදලා ඒවා හෙමින් හෙමින් මරලා දර කරලා උදේ පාන්දර මිහින්තලේ පැත්තට කරත්ත වලින් අරන් යනවා දැකලා. මගේ ලිපියේ නම සුද්ධ කරන ලද ශුද්ධ නගරය. ඒ වුණාට ඒක පළ වුණේ නැහැ ප්‍රසිද්ධ පත්තරේ. මගේ ලිපියේ තිබුණු අත්දැකීම් වල සජීවීභාවය ගන්න බැරුව ඒ ලිපියම කොපි කරලා වෙන විදියකට ඇල්මැරුණු ලිපියක් විදියට පත්තරේට ගිහින් තිබුණා. එහි නම තිබුණ නටබුන් ගීතය කියලා. හිතට ආපු පලියට ලියලා නිකම්ම නිකං ඒ වගේ ලිපියක් හායි ගාලා තැපැල් කරාට හොඳ වැඩේ කියලා මම මටම බැනගත්තා. අනු ගණන් වල අන්තිම හරි දවසක් රූපවාහිනී වැඩසටහනකට අපිට යන්න තිබුණ මිහින්තලේට. රවින්ද්‍ර බුණසිංහ තමයි අධ්‍යක්ෂක. තිර පිටපත ලියලා මටත් මහින්ද දිසානායකයන්ටත් තමයි මේ වැඩසටහනේ අතරට කොටස් වලට පිණි සිටින්නට තිබුණේ. සිනමා නළු රොෂාන් පෙළපිටිය එක්කත් ගායක ක්‍රිෂාන්ත එරන්දක එක්කත් ගිවිසුමක් ගහගත්තු මම රූපවාහිනී වාහනේ නොගිහින් අනුරාධපුරේම ජීවත් වෙන ක්‍රිෂාන්තගේ වාහනේ යන්න තීරණය කළා. අපි ඉන්න තිබුණු වෙලාව අනුව නටබුන් බලබල ඉන්න වෙලාවක් නෑ කියලා හොඳ හැටි අනුරාධපුරේ ගැන දන්න එරන්දක කිව්වා. වියරුවෙන් වගේ තැනින් තැන කාරක නතර කර කර හරි නටබුන් බලන්න ඕන කියලා මං කිව්වා. ක්‍රිෂාන්ත මගේ පෙරැත්තට රොෂානුත් ඇදගෙන ඒ තැන්වලට දිව්වා. සමාධි පිළිමේ ළඟට ගියා විතරයි මං ගල් ගැහිලා ගියා. ඒක පුදුමයක්ය. මං වගේ කූමියෙක් නෙමේ එදා නේරුතුමා සමාධි පිළිමේ ඉදිරියට ඇවිල්ලා වික්ෂිප්ත වෙලා බලන් හිටියලු. කොයි තරම් පුදුම වුණාද කියනවනම් එතුමා සමාධි පිළිමේ අනරුවක් අරගෙන ගිහිල්ලා එතුමාගේ කාමරේ පේන තැන තියාගෙන හිටියලු. කුළුගෙඩි පහරෙන් විනාශ වුණු සමාධි පිළිමේ තැන ප්‍රතිනිර්මාණය කරපු හැටි ගැන මං හිත හිත බලබල ඉන්නවා. අයියේ දැන් යමුද? මග දිගටම පාර කඩලා ගොඩක් වෙලාව යයි මිහින්තලේට යනකොට. තව එකම එක තැනකට යන්න පුළුවන්ද? කොහෙටද? අපට සඳකඩ පහන පොඩ්ඩක් බලන්න බැරිද? ඒකට ඉතින් පඩි නැගලා බැහැලා බලන්නකෝ මේ පාරෙන් කොහොමද යන්නේ? කරදර ගොඩක්. ඒක විතරක්ම බලමුද? හරියට පළමුවෙනි වතාවට දකින්න වගේ මම අර කම්බි වලින් කොටු කරලා තිබුණු සඳකඩ පහන ළඟ ඇස් දන් දුන්නා. අද මෙහෙම කොටු කරලා තිබුණට දස දහසක් දෙනාගේ පයට පෑගි පෑගි කොහොමද මේ මහා දායාදය තිබුණේ කියලා මට හිතුණා. නමේ පන්තියේ පාඩම මට සිහි වුණා. රාජ රාජගේ ආක්‍රමණයෙන් පස්සේ පොළොන්නරුවේ සඳකඩ පහනෙන් ගවය අයින් වුණා. හින්දු උදවිය දේවත්වයෙන් සලකන නිසා, පයට පෑගෙන්න සුදුසු නැති නිසා අනුරාධපුරෙන් පොළොන්නරුවට සඳකඩ පහන සංක්‍රමණය වෙද්දි ගවය අයින් වුණා. ඉන්දියාවෙන් මොන ශිල්ප කලාව අපි ගත්තත් මේ තියෙන්නේ අපේම සඳකඩ පහනක් නේද? මේ මහත් අද කළු ගල මත ගල්කටුවෙන් විස්කම් කළ මනුස්සයාගේ අතින් එක ගල්කටු පාරක් වැරදුනා නම් මොකද වෙන්නේ? කොහොමද මේක මේ තරමටම මටසිලුටු විදියට වරදින්නේ නැතුව සියුම් විදියට නිර්මාණය කළේ? 0713-302-750 දුරකථනය වැදුනා. බන්දුල මොකද පරක්කු? අපි එන ගම කොහෙද ඉන්නේ? මහපොළොව උඩ. විහිළු නෙමේ සෙට් එක හරි විනාඩි 10කින් ස්ටාර්ට් කරන්න පුළුවන්. මට මතක් වුණා අනුරාධපුරයේම සිදුවෙච්ච සිදුවීමක්. අර දුටුගැමුණු රජ්ජුරුව තමන්ගේ මල්ලිව මරන්න හොයන්න ආපු වෙලාවේ ඇඳ යට හංගගත්තු ලොකු හාමුදුරුවෝ කිව්ව කතාව. ඇඳ උඩනං නැහැ. මමත් රවීන්ද්‍රට අනුරාධපුරයේදී ඒ වගේම ශිෂ්ටබරුවක් කිව්වා. අපි ඉන්නේ අනුරාධපුරයේ මිහින්තලේ අතරේ. මං ඔබ කොහේ ගෙනියනවද මන් දන්නේ. දැන් රූපරාමුව කැපෙන්නේ 1983 දෙසැම්බර් 11 වෙනිදාට. ස්ථානය පදනම් ආයතනය කොළඹ 7. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න ප්‍රනිත් අබේසුන්දරත්, රංජිත් අමරකීර්ති පලිහපිටියත්, අමරසේකර හෙට්ටිආරච්චිත් සම්පාදනය කරපු අමරදේව ප්‍රතිසංවේදය කෘතිය පදනම් ආයතනයේදී දොරට වඩපු වෙලාවේ ඒ අමා ගීතය අමරදේවයන් මිහිරට ගැයුවා. මේ සඳකඩ පහන ගැන මට ආපු දහසක් ප්‍රශ්නවලට උත්තර දීලා තිබුණා ඉතාමත් නිර්වුල් භාෂාවෙන් අජන්තා රණසිංහයන්. ඒ අමරදේවයන්ගේ අමරණීය හඬ දිගේ පදනම් ආයතනයේ සෙනඟ පිරිල ඉතිරිලා යන්න අපි ඇස් ඇරගෙන කන් විදාගෙන බලාගෙන ඉන්නවා. අමරදේවතුමා ගීතය ගායනා කරනවා. මම ප්‍රණීත්ල හදපු පොත අතට ගත්තා. අමරදේවයන් දිහා බලාගෙන ඒ පොතේ මුල්ම පිටුවේ මම ලිව්වා. මං අහපු දේ අජන්ත රණසිංහන්ගේ වචන දෙකක් විතරක් වෙනස් කළා. ඔබගෙන් අපලද යශෝ ප්‍රවාහය දෙරණ සිසාරා ගලා හැලෙන්නට උදාර ශිල්ප කලා තව දුන මැන සිහල කලාකරුවානනි.
රුසිරි වරුනේ දුතුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවානනේ සිහල කලාකරුවානනි සඳකඩ පහනේ රුසිරි වරුනේ දුතුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවානගේ සිහල කලාකරුවානගේ මනසේ පිලිසිඳි කලු සිතුවම් ගල්කුළු මතු පිට එදා නිදන් කොට නගා උදාන සනාතන කරහු සිහල කලාකරුවානනේ සිහල කලා කරවානනේ ඔබගෙන් මාලද යශෝ ප්‍රවාහය දරන සිතාරා කලා හැලෙන්නට උදාර ශිල්ප කලාමට දුනමන සිහල කලාකරුවානනේ සිහල කලාකරුවානනේ සඳකඩ පහනේ දුසිරි වරුනේ දුටු වෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවානනේ සිහල කලාකරුවානනේ